ගරු අමාත්‍ය වසන්ත සේනානායක
Honorable Chairperson, the government of President Maithripala Sirisena and Prime Minister Wickremesinghe took many extroverted strides to end the self-imposed isolation from the rest of the world that Sri Lanka had persistently embarked upon in the previous years. The good governance government sought to re-establish links with traditional allies and to forge new links and new alliances with more recent friends in the international arena. In achieving this, Honorable Member, it was most logical to commence at the closest point, which of course is between Dhanushkodi, India and Thalaimanna. Thus the confidence and goodwill of our closest neighbor became a matter of paramount importance in formulating Sri Lanka's foreign policy. We are all aware of times in our post-independence history where the Indo-Lanka relationship was not at its best. And so the government worked sincerely to once again win the trust and respect of neighboring India. This is why Prime Minister Modi continues to offer us his support quite so often. He even honored this country with a state visit so as to participate in the International Vesak Festival this year in May. Another testament to our friendship is the sincerity with which the Foreign Minister Sushma Swaraj bravely waded in to the Pork Straits issue and gave Sri Lanka an unequivocal commitment to entirely stop the intrusion of Indian fishermen in our waters. This, as you know, Honorable Member, has been a persistent irritant in the Indo-Lanka relationship. Such friendly interactions are only possible due to the mutual trust that this government has successfully developed. A significant initiative known as the Blue Revolution Deep Sea Fishing Scheme has now been initiated by the Tamil Nadu government. This program was launched by Prime Minister Modi in July this year, with the central government allocating as much as 1,500 crores over the next few years to encourage South Indian fishermen away from the environmentally destructive practice of bottom trawling and instead to promote deep sea fishing. The Indian government has also decided to refrain from registering boats and persons who violate the ban on bottom trawling in the Pork Bay. And finally acknowledging and remedying the injustice to the Sri Lankan fishermen and the adverse consequences to the marine environment. India and Sri Lanka are not merely friends, we are kith and kin. Both the Sinhalese and Tamil communities claim descent from India, albeit from different areas of India. The two most dominant religions, Buddhism and Hinduism, can be regarded as precious gifts that we received from India. Sinhala and Tamil language, traditions, customs, literature, art, song, and culinary and cuisine have been shaped by Indian influence. We enjoy a free trade agreement with India, and if we use this to our fullest benefit in an intelligent manner, we can enjoy a market which is over 1.2 billion from India alone. We can move mountains with India on our side, and this government has fully secured the confidence of India. Again, speaking of friends, we must also recognize the great contribution made by China as a dependable friend in both good times and in adversity. As far back as 1950, Right Honorable D.S. Sennanayake saw the usefulness in establishing diplomatic links with China. The Rubberized Pact of 1952, initiated by Prime Minister Dudley Sennanayake and Minister of Commerce R.G. Sennanayake, not only cemented the links between the two countries, but also highlighted the independent foreign policy decision that a little country like Ceylon had the courage to take despite the weight of many friendly Western nations exerting significant pressure that Ceylon should refrain from contracting with China. With hindsight, the Rubber Rice Agreement has almost universally been hailed as one of the greatest historic agreements entered into by independent Ceylon. The close friendship in Sino-Lanka relations grew to ever loftier heights during Madam Sirimao Bandaranaike's premiership and served us as a rock-solid international ally during President Rajapaksa's tenure. China helped him to combat terrorism internally in this country, both in the form of economic and military assistance and by crucial support at international fora, where the Sri Lankan situation was either genuinely or deliberately misunderstood. China now continues to support the great development goals and aspirations of the Sirisena Wickremesinghe government in bringing good governance and solid economic growth. Edifices to the China friendship are conspicuously in the form of the BMICH, the Lotus Tower, the Nelum Pokuna, and of course, the Port City Complex will also be surely one in the near future. Honorable Member, I think I ought to take a moment to mention the name of Lord Naseby, at least very briefly, since it appears to be the most popular name in Parliament this month. Lord Naseby is a soldier that fights for what is right, and I have had the privilege to meet him and speak with him on many an occasion. His efforts were even very recently at an adjournment debate proposed by Honorable Dinesh Gunawardena, accepted and hailed by me in my capacity as State Minister of Foreign Affairs. The President's letter to Lord Naseby, which followed my own highly publicized letter to him, was tabled on that occasion because, due to some inexplicable reason, the fact that the President had in fact commended Lord Naseby had eluded both the local and international media. The insinuation that therefore the government, and in particular the foreign ministry, does not regard Lord Naseby's revelations as useful is certainly not correct. What certain officials of my ministry have tried to articulate, albeit unsuccessfully, is that this information can be invaluable if used appropriately at the right time and the most pertinent forum. The correspondence of Colonel Gash, which he has given us, along with the findings of Gordon Weiss, the University Teachers for Human Rights, the unpublished report of the United Nations country team, the Paranagama Commission report, and many other documents based on genuine findings and accounts have reached similar conclusions based on logic. The number of missing persons may vary slightly from report to report, but it is true to say they all fluctuate within the range of 7,000 to 8,000 figure, which coincidentally is the range that has been put forward by the government census department also. To push the international community into accepting these figures as correct and to relegate Darusman and his findings based on guesswork, hearsay, and unsubstantiated terrorist propaganda posing as factual documentaries, the place it deserves can only be the garbage bin of history. But this country must first engage in a truth-seeking mechanism internally. This cannot happen unless this is done. Now, there is no question that such a mechanism must be a domestic one. And the notion of foreign judges, though suggested as an option, can and must be viewed only in that light, as an option which we are free to accept or reject as we like. Such an option may have, I think, been originally included with a view of securing foreign expertise, if we so required it. In any event, our Constitution bequeaths judicial functions and capacity to a hierarchical court structure of which the Supreme Court of Sri Lanka is at the apex. There is therefore no constitutionally recognized manner in which some extraneous body or source can hear cases or deliver judgments of issues that need to come before the established judicial process here in Sri Lanka. Ms. Honorable Member, I can personally assure the House that if any measure was underway, either to jeopardize the sovereignty of this country or undermine the integrity of Sri Lanka's judiciary, that I would have been the first to revolt against this government. The government has changed Sri Lanka's image in Western nations. We are now viewed as democratic, as promoting fundamental rights and contributing to the Committee of Nations. Upon independence, we had good links with the West and in Britain in particular. As Britain itself pulls itself out of the European Union, they may themselves look for their old Commonwealth allies. The world has changed much since independence, but we may still find a useful role to play with Britain. We, unlike our neighbor India, did not suffer strikes, agitations, and bloodbaths to win our freedom. Although we had our struggles, which included incarcerations of our leaders, which included my own great-grandfather, the Right Honorable D.S. Senanayake, our independence was negotiated artfully and skillfully. And we continued with much of the existing colonial structures of constitution and government unchanged. The singularly most powerful agreement entered from a foreign policy view was the defense agreement with Britain. And so we and Britain transformed ourselves from former roles as colony and colonial master to that of strongest allies. While forging ahead and forming bonds with emerging nations in Africa and South America, it is also prudent to re-establish traditional bonds and relationships. Our policy, as articulated by our president, is a policy of goodwill to all and enmity to none. That, then, is the policy of our ministry. Thank you.
Stuti. Garu Vijita Beragoda Mantrituma.
Garu Mula Sanaruda Mantritumani. Pravahana Civil Guan Seva Amatyanse Saha Videsa Seva Amatyanse Didas Dahata Varshavinuin Vaishirshe Vyada Karna Memohote Sheshimam Balapurtuinoa Pravahana Civil Guan Seva Amatyanse Gana Adahas Kipya Dakwanata අපි දකිනවා විශේෂයෙන්ම ප්‍රවාහනය කියන එක අපේ රටට විශාල වැදගත්කමක් තියෙන අංශයක්. අපේ රටක් විදිහට රටේ දියුණුව වෙනුවෙන් අනාගත සංවර්ධනය වෙනුවෙන් කතා කරනකොට අපි අධ්‍යාපනය ගැන කතා කරනවා, සෞඛ්‍ය ගැන කතා කරනවා, නැත්නම් යහපාලනය ගැන කතා කරනවා. මේ හැම දෙයක් ගැන කතා කරනකොට අපිට අමතක කරන්නට බෑ ප්‍රවාහන ක්ෂේත්‍රය. ඒ ප්‍රවාහන ක්ෂේත්‍රය නිසා රටක් ආර්ථික සමාජීය හැම පැත්තකින් ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවා මේ ප්‍රවාහන පද්ධතිය දිනු වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ නිෂ්පාදනයට ඒ වගේම වෙළඳ හා ව්‍යාපාරික කටයුතු වර්ධනයට සංචාර කර්මාන්තයට රාජ්‍ය සේවයට අධ්‍යාපනයට මේ හැම ක්ෂේත්‍රයකටම ප්‍රවාහනය කියන එක වැදගත්ය. ඉතින් අද වර්තමානයේ ප්‍රවාහනය ගැන කතා කරනකොට බොහෝ චෝදනා ස්වරූපයෙන් කතා කරනවා බොහෝ පිරිස්. මොකද විශේෂයෙන්ම නගරාශ්‍රිත ප්‍රදේශවල උදේසා හවස් කාලේ බරපතල විදිහට වාහන තදබදයක් තියෙනවා. ඒ වාහන තදබදයට මං හිතන්නේ පවතින ආණ්ඩුව හා පැවති ආණ්ඩු බොහොමයක් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රියාත්මක කරන්න සැලසුම් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි සමහර යෝජනා ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැනටත් විවිධාකාරයේ සැලසුම් තියෙනවා. නමුත් වර්තමානයේ ගැන ගත්තම ප්‍රවාහන පද්ධතිය ගැන අපිට සෑහීමකට පුළුවන්කමක් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් වර්තමානයේ වෙනකොට අපි දන්නවා A සහ B මාර්ගී ප්‍රධාන පාරවල් ටික හුඟක් දුරට හැදිලා තියෙනවා. ඒතර ග්‍රාමීය මාර්ගත් බොහෝ වෙලාවට හැදිලා තියෙන්නේ. ඒ වගේම අධිවේගී මාර්ගත් තියෙනවා. තව අධිවේගී මාර්ග සකස් කරන්න සැලසුම් කළා තියෙනවා. හැබැයි මේ කොයි විදිහට මාර්ග සංවර්ධනය කරත් අපිට ප්‍රවාහණය පිළිබඳ සෑහීමකටපත් වෙන්නේ මේ ප්‍රවාහණය පිළිබඳ තියෙන සමාජය තුළ තියෙන ගැටලු සහ ප්‍රශ්නාර්ථයන් සමතෙකටපත් කරගත්තොත් පමණයි. විශේෂයෙන් අපේ අගනගරයේ බස්නාහිර පළාතේ කොළඹ නගරය. ඉතින් කොළඹ නගරය තමයි රටේ පරිපාලන දිස්ත්‍රික්කයේ විදිහට අපි හඳුන්වන්නේ. රජයේ ආයතන විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තු අමාත්‍යාංශයේ තියෙන්නේ. ප්‍රධාන රෝහල් ටික තියෙන්නේ. ඒ වගේම ප්‍රධාන පාසල් ටික තියෙන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුව මේ සියලුම පරිපාලන මධ්‍යස්ථාන. ඒ වගේම වෙළඳ මධ්‍යස්ථානයක් විදිහටත් ලංකාවේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ තමයි තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයට දිනපතා ඇදෙන විශාල ජනගහනයක් තියෙනවා. ඒවගේම පිට ප්‍රදේශනුත් වාහන විශාල ප්‍රමාණයක් එන. ඉතින් මේ සියල්ල කොළඹ නගරය තුළ ඒකරාශි වුණාම විශාල තදබදයක් ඇති වෙනවා. මේ තදබදය මෙරටේ ආර්ථිකයට බලපානවා. මෙරටේ පරිසරයට බලපානවා. මෙරටේ ජනතාවගේ වැඩ කිරීමේ නැත්නම් වැඩ කරන කාලය ශ්‍රමයට බලපානවා. ඉතින් මේ සියල්ල අපිට ඉතිරි කරගෙන පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරගන්න පුළුවන් නම් පොදු ප්‍රවාහන පද්ධතියේ තියෙන අඩුපාඩු ටික අවම කරගන්න පුළුවන්කම තියෙනවා නම් අපිට අපේ ආර්ථිකය වශයෙන් ඉහළ ඉස්සරහට යන්න පුළුවන් ඉහළ පිම්මක් යන්න පුළුවන් අනිත් පැත්තට ශ්‍රමයේ කාර්යක්ෂමතාවය ඒ වගේම රජයේ නිලධාරීන්ගේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ඒ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් වෙලා වැඩි කරගන්න පුළුවන් ඉන්ධන ඉතිරි කරලා මේ රටට විදේශ විනිමය ඉතිරි කර ගැනීම නැත්නම් විදේශ වත්කම් ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පරිසර දූෂණය අවම කර ගන්න පුළුවන්කම. මේ වගේ ප්‍රතිලාභ ගණනාවක් තියෙනවා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරන් කළොත්. මම හිතන්නේ වත්මත් ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙළවල් තියෙනවා. පාටලි චම්පික රණවික ඇමතිතුමා ඒ පිළිබඳව සඳහන් කරා. ඒ වගේම අපේ නිමල් සිරිපාසිල්ල ඇමතිතුමාගේ අමාත්‍යාංශය තුලත් විවිධ යෝජනා තියෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි දකිනවා ලෝකයේ අද ලෝකයේ දියුණු රටවල් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ දියුණු ප්‍රවාහන පද්ධතියක් තියෙන නිසා. හැබැයි ඒ රටවලත් ප්‍රවාහන පද්ධතියේ අයම් ගැටලු තියෙනවා. හැබැයි ඒ අය ඒ අවස්ථාවට අදාළව විසඳුම් යෝජනා ඉදිරිපත් කරලා අනාගතය වෙනුවෙන් තවත් විධිමත් ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමේ වැඩ කටයුතු කරගෙන යනවා. දැන් යුරෝපේ අපි දන්නවා යුරෝප සංගමය පහුගිය කාලේ මේ ගොඩබිම් ප්‍රවාහනේ නැත්නම් මාර්ගවල මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රමාණය ඉදිරි දශක කීපය තුළ 50%කින් අඩු කර ගැනීම සඳහා සැලසුම් ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මාර්ග ප්‍රවාහනයට අමතරව දුම්රිය ප්‍රවාහනය දියුණු කරන්න, ඒ වගේම ජල පරිවහනය දියුණු කරන්න ඒ රටවල යෝජනා කරලා තිබෙනවා. දැන් අපේ රටේ වැඩිපුරම ප්‍රවාහනය සිද්ධ වෙන්නේ මාර්ගවල. විශේෂයෙන් මතක් කරන්නට ඕන 2015 වසරේ මගී ප්‍රවාහනයෙන් 93%. මේ මාර්ග මහා මාර්ගවල තමයි මේ ප්‍රවාහනය සිද්ධ වෙලා තියෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනයෙන් 97%ක් මහා මාර්ගවලින් සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව දුම්රිය වලින් මගී ප්‍රවාහනය සිද්ධ වෙනවා. නමුත් මහා මාර්ගවල ප්‍රවාහනය ගමනාගමනය වගේ ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් දුම්රිය මාර්ග නැවත මං හිතන්නේ අලුතින් දුම්රිය මාර්ග සකස් කරනවා. ඉතින් ඒකට කාලයක් ඇය අලුතින් දුම්රිය මාර්ග ගෙනල්ලා ඒ දුම්රිය ප්‍රවාහනය ශක්තිමත් කරන්නට. නමුත් අපි ඇමතිතුමාට මතක් කරනවා, ඒ වගේම අපි නියෝජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්නවා, විශේෂයෙන් අලුතින් අඩුගානේ ප්‍රධාන නගර සම්බන්ධ කරගෙන කරගන්න පුළුවන් ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරන්නට අලුතින් දුම්රිය කීපයක්වත් මිලට අරගෙන ඒක යොදවනවා නම් බොහොම වටිනවා කියන්නේ. ඒ වගේම මම හිතන්නේ 2023 වෙනකොට සැහැල්ලු දුම්රිය අර මොනෝරෙල් කියන ඒවා, ඒ වගේම ලයිට් දුම්රිය කියන ඒවා, ඉතින් ඒවා අපේ රටට අලුත් දෙයක්. හැබැයි අපේ රටට ඒවා අඳුන්නලා දීලා අපේ රටේ මේ මාර්ග තදබදය අඩු කරගන්න අනාගතයේදී පුළුවන් වෙයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඉතා ඉක්මනින් ඉෂ්ට වෙලා මේ මාර්ග තදබදයට යම්කිසි පිළියමක් ලැබේ කියන කාරණේ. ඒකම විශේෂයෙන් මතක් කරන්න ඕනි අද රටේ රියානතුර දිහා බැලුවම දිනකට පුද්ගලෝ 6 දෙනෙක් මේ යනවා මේ ක්‍රියානතුරු නිසා. හුඟක් වෙලාවට 80%ක් පමණ සිද්ධ වෙන්නේ මේ රේදුරංගේ තියෙන නොසලකිලිමත්කම්. ඒ වගේම දිනකට සිදුවන අනතුරු වලින් 100 150 අතරින් 45%ක්ම බරපතල වෙනවා කියලා සඳහන් වෙනවා. 1985 2816ක් පමණ මිය ගිහිල්ලා තියෙනවා. 2016 වසරේ 3017ක් පමණ මේ මාර්ග අනතුරු හින්දා ජීවිත අකාලේ අපිට අහිමි වෙලා තියෙනවා. 2017/1 ඉඳලා 2019/30 වෙනකොට 2245 දෙනෙක් මේ මාර්ග ජීවිත විනාශ වෙලා තියෙනවා. ඒ නිසා අපිට ක්‍රමවත් ප්‍රවාහන පද්ධතියක් අවශ්‍ය වගේම ඒ වගේම විනීත රියදුරන් අපිට අවශ්‍ය. ඒ වගේම නීති රීති වගේම රියදුරන් ආකල්පම වශයෙන් මේගොල්ලෝ පරිවර්තනයකට යොමු කළ යුතු වෙනවා. මොකද වේගයෙන් රියපැදවීම සහ නොසලකිලිමත් සහ අපරික්ෂාකාරීව රියපැදවීම නිසා බොහෝ වෙලාවට අනතුරු සිද්ධ වෙයි. බොහෝ වෙලාවට මාර්ගවල මේක ප්‍රවාහන අමාත්‍යාංශයට විතරක් කරන්නට බෑ. ඔය නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් පාලන ආයතන, මාර්ග සංවර්ධන අධිකාරි මේ සියලු දේවල් ඒක රාශියෙන් උනේ. සමහර වෙලාවට පදික වේදිකාවල වෙළඳම් කරනවා. සමහරට පදික වේදිකාවල වෙළඳ පුවරු තියෙනවා. පදික වේදිකා තුල අනවසර ව්‍යාපාරික කටයුතු කරනවා. ඉතින් මේවා ඉවත් කළ යුතු වෙනවා මොන ක්‍රමයකින් හරි මේ පදිකයන්ට ප්‍රවේශමෙන් ගමන් කරන්න පුළුවන්කම තියෙන විදියට. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. ඒක මම පොඩි කාරණයක් අපේ ඇමතිතුමාට යොමු කරනවා. වවුනියා දුම්රිය මාර්ග පිළිබඳව කතා කරන්න ගොඩක් දේවල් තිබුණත් වෙලාව නැති නිසා ඒකට අවකාශයක් ලැබෙන්නේ නැහැ. මේ වවුනියා
කාලය අවසානයි.
දුම් පොඩි කාරණයක් තියෙන. දුම්රිය මාර්ගයේ අවුරුදු 7කට ඉස්සෙල්ලා හදපු රේල් පාර. දැන් මේක ආරංචියක් තියෙනවා, මේක ගලවලා හදන්න හදනවා කියලා. ඒ දැනට පවතින්නේ ඒ රේල් පීලිවල බර කිලෝග්‍රෑම් 45යි. නමුත් මේක ප්‍රමාණවත් නැහැ කියලා කිලෝග්‍රෑම් 60ක පමණ බරකින් යුත් රේල් පීලි අවශ්‍ය කියලා මේක ගලවලා නැවත හදන්න සූදානම්ක් තියෙනවා. නමුත් දැනට කිලෝමීටර් 100ක පමණ වේගයකින් මේ රේල් පාරය තුළ දුම්රිය ධාවනය වෙනවා. මේක ඉන්දියන් සමාගමකට දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. මේ වැඩි මුදලකට මේක සකස් කරන්නට ලංකාවෙත් ඉන්න අපේ ඉංජිනේරු මහත්වරු. ඉතින් දේශීය වශයෙන් මේක හැදුවොත් මං හිතන්නේ අර කලින් අවුරුදු 7කට ඉස්සෙල්ලා මේ දුම්රිය මාර්ගයේ හදපු අය කණ්ඩායමටම දුන්නොත් මං හිතන්නේ එකක් අපේ දේශීය ඉංජිනේරුවරුන් ශක්තිමත් කරනවා වගේ මේකල ධෛර්යමත් වෙනවා. අනික වැඩි වියදමක් යන්නෙත් නැහැ. ඉතින් ඒක පිළිබඳවත් මම ඉස්සරහට උත්තරයක් අපේ ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.
ගරු ඇමතිතුමා,
මේ අපේ ඉන්දියන් නයෝජන ක්‍රම වලින් තමයි මේක මාර්ගය හදන්නේ. එතකොට ඒ ඉන්දියාවේ නයෝජන ක්‍රම තුලින් කරද්දී ඒ කොන්ත්‍රාත්කරුවන් හරහා තමයි කරන්න සිද්ධ වෙන්නේ. ඒක දේශීය කොන්ත්‍රාත්කරුවන්ගෙන් කරන්න බැරි වෙනවා. ඒ නය මොකද අපේ අමාත්‍යාංශයට මුදල් නැහැ, රජයට මුදල් නැහැ මේක කරන්න. ඒකින්ද නය යෝජනා ක්‍රමයක් තුලින් තමයි මේක කරන්නේ.
රයිට්. ගරු මන්තුමා අවසන් කරන්න කාලය.
එතුමාගේ ප්‍රශ්න මම ගරු අමාත්‍යතුමනි, සාමාන්‍යයෙන් ණය අපි ලබා ගන්නකොට උඟක් වෙලාවට රටට හිතකර කොන්දේසි සහිතව තමයි අපි ණය ලබා ගත යුත්තේ. එතකොට අපිට දේශීය ඉංජිනේරුවන් ලවා මේක අඩු වියදමකින් කරගන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ රටටත් ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවටත් අමාත්‍යාංශයටත් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි දන්නා කොන්දේසි මොනවාද කියලා. ඉතින් කොහොම වුණත් විශේෂයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ තියෙන ඒ යම් යම් යෝජනා තියෙනවා නම් ඒ යෝජනා ක්‍රියාත්මක කරලා මාර්ග තදබදය අවදි කරලා අවම කරලා අපිට ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ලබලා දෙන්න කටයුතු කරන්නටත් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විශේෂඥ උපදේශ සහ ලෝකයේ දියුණු රටවල තියෙන ප්‍රවාහන පද්ධති පිළිබඳ ආදර්ශයට අරගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට මේ රටේ ප්‍රවාහන පද්ධතියට විසඳුම් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.
බොහොම ස්තුතියි. ගරු මොහාන් ප්‍රියදර්ශන ඩිසිල්ලා මන්ත්‍රීතුමා.
මොනි අද මේ රටේ අනාගතයට බෙහෙවින්ම බලපාන අමාත්‍යාංශ දෙකක වැශීෂ විවාද කරන අවස්ථාව, විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශ පිළිබඳව කියනකොට අපිට මතකයි පහුගිය කාලේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතාම විහිළුකාර තත්ත්වයකට පත් කළා තිබුණා. රටේ ආරක්ෂාව පිළිබඳව කිසිම අබමල් රේණුවක සැලකිල්ලක් නොදක්වපු විදේශ අමාත්‍යවරයෙක් හිටියා. ඊට පස්සේ ඔහු ඉවත් කළා. මම හිතන්නේ තමන්ගේ ව්‍යාපාර කටයුතු ඒ හා සම්බන්ධ කරගෙන විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන කටයුතු කරපු කෙනෙක් හිටියා. අපි දැක්ක ඉතිහාසයේ පළවෙනි වතාවට විදේශ කටයුතු අමාත්‍යාංශයට ලොතරැයියක් සම්බන්ධ කරලා ඇමති උදාර ලබා දුන්නා. නමුත් අපි අද සන්තෝෂ වෙනවා මේ රටේ නීතිපතිවරයා හැටියට ඉතාමත්ම ගෞරවනීය ආකාරයට ඒ නීතිපති ධුරයේ වැඩ කටයුතු හොබවපු වර්තමාන විදේශ අමාත්‍යතුමා පිළිබඳව අපේ ලොකු විශ්වාසයක් තියෙනවා. එනිසා අපි විශ්වාස කරනවා එතුමා අපේ රටේ අනාගතය පාවා නොදෙන තැනකට ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කටයුතු කරාවි කියන විශ්වාසය මේ රටේ පොදු ජනතාව, කියන්නේ සිංහල ජනතාව පමණක් නෙවෙයි සියලුම සමස්ත ලාංකිකයෝ තුළම තියෙනවා. ඒ නිසා අපි එතුමට සුබ ප්‍රාර්ථනා කරන ගමන් විශේෂයෙන්ම අනිත් පැත්තෙන් අපේ රටේ ආර්ථිකයට බෙහෙම් බලපාන සිවිල් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ පිළිබඳව කරුණු කීපයක් කියන්නට කැමතියි. අපි දන්නවා ගරු සභාපතිතුමනි, රටක ආර්ථිකය ශක්තිමත් කරන්න හොඳ ප්‍රවාහන සේවයක් තියෙනවා. එතකොට ඒ කාර්යක්ෂකම ප්‍රවාහන සේවයක් තියෙනවා නම් අපි දන්නවා රටේ මාර්ග තදබදය අඩු වෙනවා. මොකද පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් නම් මිනිස්සු තමන්ගේ පෞද්ගලික වාහන පාරට ගේන්නේ නැහැ. පොදු ප්‍රවාහන සේවය අසාර්ථක වෙනකොට තමයි ජනතාව බහුලව පෙළඹෙන්නේ තමන්ගේ පෞද්ගලික වාහන යොදා ගන්නට. ඉතින් අද එහෙම තත්ත්ව උද්ගත වුණාම අපි දන්නවා රටේ විශාල මාර්ග තදබදයක් ඇති වෙනවා. රියදුරු ඉතාම අවිනීත ආකාරයට වැඩ කටයුතු කරනවා කියලා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසාම රටේ ආර්ථිකයට විශාල හානියක් වෙනවා. අපි පාරේ වැය කරන වෙලාව වැඩි නිසා අපිට පාර බොහෝ වෙලාවක් ඉන්නවනේ. මිනිස් පෑ ගන්න කාලයක් තිස්සේම ඒක නිකරුණේ වැය වෙලා යනවා. එතකොට ඉන්ධන විශාල නාස්තියක් වෙනවා. අනිත් පැත්තෙන් පරිසර දූෂණය වෙනවා. ඒ නිසා ගරු ඇමතුමනි, ඔබතුමාට පැවරලා තියෙන වගකීම ඉතාමත්ම ඉහළ වගකීමක් තියෙනවා. ඉතින් අපි ඔබතුමා ගැනත් අපේ ලොකු විශ්වාසයද ඔබතුමා අපි දන්නවා. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරද්දී අද වගේ ප්‍රශ්න මේ රටේ තිබුණේ නැහැ. ඔබතුමා ඉතාමත් හොඳින් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකරණය කරලා මේ ජනතාවගේ ප්‍රශ්නවල විසඳුම් ලබා දුන්නා. ඉතින් ඒ නිසා මේ රටේ ජනතාව පිළිබඳව ඔබතුමාට විශ්වාසයක් තියෙනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමනි, දැන් මේ ආණ්ඩුව මුදල් ඇමතිවරයා මේ 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 අයවැය ගැන කතා කරේ නීල හරිත අයවැයක් කි. හැබැයි නීල හරිත අයවැය ගැන කතා කරනකොට ගරු ඇමතුමනි, ඒක මූලිකම අදහස වුණේ මේ රටේ පරිසර දූෂණය නතර කරන්න ඕනේ. එතකොට ඒක මාර ඉස්සෙල්ලා කිව්වා වගේම මාර්ග වල අවහිරතා ඇති වුණොත්, වාහන ප්‍රමාණය පාර ගමන් කරන වාහන ප්‍රමාණය වැඩි වුණොත් පරිසර දූෂණ ඉතාම ඉහළට යනවා. හැබැයි අපි බලනකොට ඔබතුමාට වෙන් කරපු මුදල් ප්‍රමාණය 2017 ගරු ඇමතුමනි, ඔබතුමාගේ අමාත්‍යාංශ රුපියල් මිලියන 51299ක් වෙන් කරලා තිබුණා. හැබැයි දැන් 2018 දී වෙන් කරලා තියෙන්නේ රුපියල් මිලියන 42137යි. ඔබතුමාට 2017 වෙන් කරපු ප්‍රමාණයට වැඩිය අඩු මුදල් ප්‍රමාණයක් තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානයට අපි යොමු කරන්නට ඕන. ඉතින් ඒ වගේම මේ නීල හරිත ගැන නීල හරිත අයවැයක් ගැන කතා කරන වෙලාවේ අපිට පේනවා සමහර අපේ ගම්වල මිනිස්සු නම් කියන්නේ මේක නීල හරිත අයවැයක් නෙවෙයි ගරු ඇමතුමනි, නීල හොරුන්ගේ අයවැයක් කියලා. මොකද අපිට පේනවා දැන් මේක ගම්වල මිනිස්සුන් නෙවෙයි, රටේ ජනාධිපතිතුමත් කියන මේ ආණ්ඩුව හොරු ඉන්නවා. ඒක දැන් අපි දැක්ක ඊයේ රටේ ජනාධිපතිතුමා නිකවැරේට බොහොම සැර කතාවක් කරා. එතුමා කිව්වා දැන් මේක කොලේ ඉරා ගත්තොත් ලොන්ඩරි හතක ගිහිල්ලවත් සුද්ධ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක අපි දන්නවා ඒක කියන්නේ කාටද කියන. ඒ නිසා මේ තත්ත්වයන් පිළිබඳව ඔබතුමාගේ අවධානයට යොමු කරන්නට ඕනේ. ඒ වගේම දැන් අපි දන්නා මේ පාරේ වාහන වැඩි වෙනකොට ඇත්තටම රියානතුරු වන ප්‍රමාණය වැඩි. ඒ නිසා පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් වුණාම රියානතුරු වෙන ප්‍රමාණය අඩු කරන්න පුළුවන් ගරු ඇමතුමනි. දැන් 2013 මාර්ග රියානතුරු 2190ක් වෙලා තියෙනවා. 2362ක් මෙහි ගිහිල්ලා තියෙනවා. 2014 2260ක් මාර්ග අනතුරු වෙලා තියෙනවා. 2440ක් මෙහි ගිහිල්ලා තියෙනවා. 2015 2600ක් මාර්ග රියානතුරු වෙලා තියෙනවා. 2816ක් මෙහි ගිහිල්ලා තියෙනවා. 2016 මාර්ග රියානතුරු 2773යි 2934ක් මෙහි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු ඇමතුමනි, අපි කියන්නේ මේක බරපතල කාරණයක්. ඒ නිසා විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවය භාරව ඉන්න ඇමතිවරයා හැටියට ඔබතුමාට විශාල වගකීමක් තියෙනවා මේ තත්ත්වයෙන් අපේ රට මුදා ගන්නට. ඒ වගේම අනිත් කාරණේ තමයි ගරු ඇමතුමනි, අද අපි ඔබතුමාට කියන්නට ඕනේ දැන් ලංකා ගමනාගමන මණ්ඩලයට විශාල වගකීමක් පැවරලා තියෙනවා මේ කාරණේදී. දැන් අපි මෙතන අහගෙන හිටියා සමහරක් වෙලාවට සිසු ශරීරය, ගැමි ශරීරය, නිසි ශරීරය වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් අපි හොයා බැලුවොත් මේ වැඩසටහන් ඇත්තටම නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේවා අපි අඩුපාඩු හැටියට දකිනවා. සමහරක් වෙලාවට අතුරු මාර්ගවල ප්‍රමාණවත් බස් රද දායනය වෙන්නේ. එතකොට ඈත ගම්වලට යන්න ජනතාවට බරපතල අපහසුතාවයන්ට පත් වෙන්න වෙනවා. ඒ වගේම තියෙන තොරතුරු අනුව ලංකා ගමනාගමන මණ්ඩලය සතුව තියෙන්නේ බස්රද 4500ක් 5000ක් පමණ. ඉතින් ඒ නිසා විශේෂම මේ කාරණේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕන. අනිත් එක මම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා දැන් මේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ දරු ඇමතුමනි දැන් 2016 අංක 1 දරන මානව සම්පත් කළමනාකරණ චක්‍රලේඛය කියලා එකක් ගෙනා. ඒක මූලික අරමුණ උනේ අනුචිත කාර්යයන් නිල්ලායින ලංගම සේවකයෝ එකෙන් ඉවත් කරන්න. දැන් ඔබතුමා දන්නවා මේ මම මේ කියන කාරණේ මොකද්ද කියන කාරණේ. එතකොට දැන් අද වෙලා තියෙන්නේ ගරු ඇමතුමනි දැන් ඔබතුමල්ලා එදා අපේ ආණ්ඩුව කාලේ අනුචිත සේවක හැටියට වැඩ කරපු මිනිස්සු ඉවත් කරලා දැන් අද ලංගම ඩිපෝවල අද පැහැදිලිවම අපි චෝදනා කරනවා ජාතික සේවක සංගමයට අවශ්‍ය ආකාරයට අද සේවක අනුචිත ආකාරයට බඳවගෙන තියෙනවායි කි. ඉතින් ඒ නිසා මම ඔබතුමාගේ ගෞරවණීය අවධානයට යොමු කරනවා අද අම්බලංගොඩ ඩිපෝවේ සේවක පිරිසක් අද ලංගම ලංකා ගමනාගමන මණ්ඩලයේ ගරු සභාපතිතුමාට යොමු කරපු ලිපියක් මම සභාගත කරන ඔබතුමාගේ අවධානයට. ඒ නිසා ගරු ඇමතුමනි මම ඉතාම ගෞරවයෙන් ඔබතුමාන් ඉල්ලීමක් කරනවා. මම අපිත් පිළිගන්නවා මේ රජයේ ආයතන දේශපාලනීකරණයට ලක්විය යුතු නැහැ. නමුත් අද වෙලා තියෙන්නේ ඒක නෙමෙයි අනිත් කාරණය. ඉතින් ඒ නිසා අද විශේෂයෙන්ම මේ ආකාරයට මේ ආයතන දේශපාලනීකරණ බීමට ඉඩ දෙන්න එපයි කියන කාරණේ අපි බොහොම ගෞරවයෙන් ඔබතුමාන් ඉල්ලා සිටින්න. ඒ වගේම අනිත් පැත්තෙන් අපි දුම්රිය ගැන කතා කරොත් ගරු ඇමතුමනි දුම්රිය ගැන අපිට කතා කරනකොට එච්චර යහපත් ප්‍රතිචාරයක් අපිට දක්වන්නට බෑ. විශේෂයෙන්ම මිනිස්සු ලාභදායකයි කියලා කිව්වට මේ රටේ මගී ප්‍රවාහන සේවෙන් 5% පමණ තමයි දුම්රියෙන් ක්‍රියාත්මක වෙන්නේ. යම් අඩුපාඩු ඒ සඳහා බලපාලා තියෙනවා. විශේෂයෙන්ම දුම්රිය ප්‍රමාද වීම, දුම්රිය මැදිරි ප්‍රමාණවත් නොවීම, නිසි ලෙස නඩත්තු නොකිරීම, දුම්රිය ස්ථානවල තියෙන අඩුපාසුකම් හා අපිරිසිදුකම නිසි ආකාරයෙන් කළමනාකරණ නොකිරීම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න ඕන හික්කඩුව දුම්රිය ස්ථානය ආරම්භ ලොත් ගරු ඇමතුමනි විශාල සංචාරකයන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය නැත. නමුත් ඒ දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය ආරම්භ ලොත් සංචාරකෙන් කිසිසේත්ම නොගැලපෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ හික්කඩුව ගැන විතරක් නෙවෙයි ඒ වගේ විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයට බලපාන ස්ථානවල තියෙන දුම්රිය ස්ථාන වැඩි දියුණු කරන්න කියන ඉල්ලීම අපි ඔබතුමායින් කරනවා. ඒ වගේම දුම්රිය සේවය ගැන කතා කරනකොට
ගරු මන්ත්‍රීමා කාලය අවසానයි.
මට විනාඩියක් දෙන්න ගරු ඇමතුමනි විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න ඕන කාරණයක් තමයි මේ දුම්රිය අනාරක්ෂිත තැන්වල හරස් ගේට්ටු වලදී සිද්ධ වෙන අනතුරු ප්‍රමාණය. අද විශාල කරදරයක් බවට විශාල මිනිස්සුන්ට ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් යොදන්න. ඒ වගේම මම හිතන මගේ කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා ඔබතුමාට විශේෂ ස්තුතියක් කරන්නට ඕනේ ගරු ඇමතුමනි. අපි දන්නා මේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කරලා විශාල හානියක් කරා මේ එක්සත් ජාතිපක්ෂ. ඇත්තටම ඔබතුමා ඇමතිවරයා බවට පත් වෙලා ඒක නැවැත්වීම සම්බන්ධයෙන් මම හිතන්නේ මේ රටේ සමස්ත ජනතාවගේම ප්‍රණාමය ඔබතුමාට පුද කරන්නට ඕන. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු නිමල් සිරිපාද දිසිල්වා මහත්තුමා.
මූලාසනාරූඪ සභාපතිතුමනි, මම පළමුවෙන්ම මෙම විවාදයේදී අපේගේ අමාත්‍යාංශය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කළ, විවේචන ඉදිරිපත් කළ සියලුම මන්ත්‍රීතුමල්ලාට, මැතිතුමල්ලාට මාගේ ස්තුතිය පළ කරනවා. අපි ඒ විවේචන සහ අදහස් උපයෝගී කර ගනිමින් මෙම ඉදිරි වර්ෂය තුළදී ප්‍රවාහන සේවය වඩාත් ජනතාවට සමීප කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමැති. පළමුවෙන්ම අපි දුම්රිය සේවාව පිළිබඳව කතා කරොත් අද අපේ රටේ මගී ප්‍රවාහනයෙන් 80% බස් රථවලින් කෙරෙන්නේ. ඒකිනුත් 3/2ක්ම පෞද්ගලිකාංශයෙන්. දුම්රිය සේවය 5%, වෙනත් ඒවා 31%, ඒ වගේනුත් ත්‍රී රෝද රථ 12.6%, වෑන් 12.6%, ට්‍රක් රථ 2.7%, යතුරු පැදි 5.5%. අද මේ රටේ ප්‍රවණතාවයක් තියෙනවා පොදු ප්‍රවාහන සේවයෙන් ඉවත් වෙලා තමන්ගේම වාහන වලින් යන්න, තමන්ගේම බයිසිකලින් වලින් යන්න, තමන්ගේ ත්‍රී රෝද වලින් යන්න මේ මගී ගමනාගමනයේ සංස්කෘතිය දැන් මේ රටේ වෙනස් වීගෙන එනවා. ඒ නිසා අපට තියෙන ලොකුම අභියෝගය තමයි පොදු ප්‍රවාහන සේවය සඳහා මගී ජනතාව ආකර්ෂණය කරගන්නේ කොහොමද කියන එක. එහෙමනම් අපි පොදු ප්‍රවාහන සේවයේ පහසුකම් අපි වැඩි දියුණු කරන්නට ඕන. පහසුකම් වැඩි දියුණු කරන්න විශාල ආයෝජනයක් කරන්න ඕනි. ඒ ආයෝජනයක් කළ පහසුකම් වැඩි කරනකොට ප්‍රවාහන වියදමත් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා. නමුත් අපි දැන් දුම්රියේ අපි අවුරුදු 8කින් සතයක්වත් දුම්රිය ගාස්තු වැඩි කළා නැහැ. බස් ගාස්තු නම් යම් ක්‍රමවේදයක් අනුව සෑම වර්ෂයකම වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ තියෙන ගැටලුව ගැනත් ප්‍රකාශ කිරීම කාලෝචිතයි කියලා මං විශ්වාස කරනවා. විශේෂයෙන්ම දුම්රිය සේවය ගැන ගත්තොත් අපි මේ වර්ෂය තුලදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ සම්පූර්ණ සමීක්ෂණයක් කරලා එහි ඉන්න අනවසර පදිංචිකරුවන් අවුරුදු 3ක් ඇතුළතදී වෙනත් ස්ථානවල ස්ථානගත කරලා අවුට නිවාස ලබා දීලා ද්විත්ත මාර්ගයක් බවට කැලණිවැලි දුම්රිය මාර්ගය පරිවර්තනය කිරීමේ කටයුත්ත දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි දැන් දකුණු පයාගල කළුතර මේ ද්විත්ත දුම්රිය මාර්ගය අපි කටයුතු කළ අවසානයි හෙට ඒ විවෘත කරනවා. මහනුවර පේරාදෙණිය කඩුගන්නාව දැන් ඉදිකරගෙන යනවා ද්විත්ත දුම්රිය මාර්ගය. සීදුව කටුනායක ද්විත්ත දුම්රිය මාර්ගය හදලා ඉවරයි. ඒ වගේම නව දුම්රිය විශාල පාලම් හතරක් අපි බෙල්ජියම් ආධාර යටතේ අපි කරලා තියෙනවා. තවත් පාලම් තුනක් එන වර්ෂයේදී අපි කරන්න වැඩ කටයුතු කරගෙන තියෙනවා. ඒ වගේම දැනටමත් මීට පෙර කතා කර මන්ත්‍රීතුමා කතා කරා අනාරක්ෂිත දුම්රිය හරස් ගේට්ටු පිළිබඳව දැනටමත් බෙල් ඇන් ලයිට් ඒවා 200ක් සවි කිරීම සඳහා ටෙන්ඩරයක් බාර දීලා දැනට 25ක් සවි කරලා තියෙනවා. තවත් 200ක් සඳහා අපි එන වර්ෂයේදී ටෙන්ඩර් කැඳවීමට අවශ්‍ය කටයුතු කළා තියෙනවා. ඒ පමණක් නෙවෙයි ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ දුම්රිය එන්ජින් 10ක් ගන්න, ඒ වගේම බලවේග කට්ටල 6ක් ගන්න, තෙල් ටැංකි 30ක් සහ කන්ටේනර් ෆ්ලැට් බෙඩ්ස් 20ක් ගන්න දැනටමත් අපි ඒ අවශ්‍ය කටයුතු කරලා ඒ ඕඩර්ස් දැනට අපි බාර දීලා තිනවා. ඒ නිසා තව අවුරුද්දක්යි මාස 3ක් යනකොට මේ සියල්ලම අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙනවා. එතකොට වඩාත් දැන් ගාක් මන්ත්‍රීවරු කතා කරන අවස්ථාවේදී දුම්රිය මැදිරිවල අඩුපාඩු ගැන කතා කරා. ඊළඟට ස්ලීප්ලෙස් නැහැ කියලා කිව්වා. ඊළඟට රාත්‍රී දුම්රියේට මදි කියලා කිව්වා තියෙන වැගන්ස් ප්‍රමාණය. මේවා ඔක්කොම ඒ වගේම අපි දුම්රිය මැදිරි 160ක් ගැනීම සඳහා දැනට ඉන්දියානු ණය ස්ථානාධාර ක්‍රමයේ යටතේ දැන් වැඩ කටයුතු අපි කරගෙන යනවා. ඒ පමණක් නෙවෙයි. එතකොට මේ ටික ලැබුණාම විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගය සඳහා එන්ජින් 12ක් සහ බලවේග කට්ටල 9ක් ගැනීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සියල්ල අවසන් කරලා තියෙනවා. එන වර්ෂයේදී අපිට එහි ඇනවුම් බාර දෙන්න පුළුවන්. එතකොට තවත් වර්ෂයක් ඇතුළතදී උඩරට දුම්රිය මාර්ගයේ වඩාත් සුවදායක හා ශක්තිමත් මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු අප විසින් කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මහව ඕමන්තේ මාර්ගය ගැන කතා කරා. මහව ඕමන්තේ මාර්ගය සඳහා දැනට ඉන්දියානු එක්සිම් බැංකුව මගින් 3 දෙනෙක් ෂෝට් ලිස්ට් කරලා ඉවලා තියෙනවා. දැන් අපි ඉතා ඉක්මනින් ඒ අය සමග ඒ අයට අවශ්‍ය ටෙන්ඩර් පිරිවිත ඒවා බාර දීලා ඒ මාර්ගයත් සංවර්ධනය කිරීමේ කටයුතු අපි ආරම්භ කරනවා. ඒ වගේම විශේෂයෙන් මගේ නියෝජ්‍ය ඇමතිතුමා විශේෂයෙන්ම කුරුණෑගල පොල්ගහවෙල මේ මාර්ගයේ ද්විත්ත මාර්ගයක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු දැන් අපි කරගෙන යනවා. විශේෂයෙන් මෙහි කන්සල්ටන්සි උපදේශක සේවාවන් සඳහා අවශ්‍ය කටයුතු කරගෙන ගියායින් පස්සේ අපිට එන වර්ෂය තුලදී ඒ කාරණයක් අපිට ඉෂ්ට කරන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම අපිට අද හුඟක් මේ කාරණා කියන්න තියෙන නිසා මං හිතන්නේ දුම්රිය ගැන ඊට වඩා යමක් මං කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට වඩාත් හොඳ දුම්රිය සේවාවක් ලබා දීම සඳහා විශේෂයෙන්ම මං කියන්නට ඕන කොළඹ කලම්බු සබර්බන් රේල්වේ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය මේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදනයේ සිදුවෙන්නේ. මෙවැනි විට මූල්‍ය සක්‍යතා අධ්‍යයන කටයුතු අවසන් කළා තියෙනවා. විස්තරාත්මක සැලසුම් කටයුතු 2018 ජනවාරි මාසයේදී ආරම්භ වෙනවා. ව්‍යාපෘතියේ ඉදිරි වසර 20දී දුම්රිය සේවාව දියුණු කළ යුතු ආකාරය හඳුනා ගනිමින් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. කොළඹ සිට රාගම කොටස දක්වා වන හතරවන මාර්ගයක් ඉදිවෙනවා. රාගම සිට වේයන්ගොඩ කොටස සඳහා තෙවන මාර්ගයක් ඉදිවෙනවා. කොළඹ සිට රමුක්කන දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කරනවා. කැලණිවැලි මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම මුහුදුබඩ මාර්ගයේ කොළඹ සිට පානදුර දක්වා තුන්වන මාර්ගයකින් ඉදිරිවන අතර කොළඹ සිට කල්තුර දක්වා පවතින මාර්ග සංවර්ධනය පුත්තලම් මාර්ගයෙන් දැනට ඇති දුම්රිය මාර්ගයේ සංවර්ධනය වෙනවා මේ විදිහේ වැඩ කටයුතු රාශියක් විදුලි දුම්රිය සංඥා පද්ධතිය මුළුමනින්ම නව සංඥා පද්ධතියක් ඇතිකරන ඒ වගේම ගරු සභාපතිතුමනි අපේ රේල්වේ ස්ටේෂන් එකට ආවම දුම්රිය පොලකට ආවම අපි කවුන්ටරේට ගිහලා හල්ලි දීලා ටිකට් එක ගන්න ඕනි දැන් අපි දුමු හැම රටකම බැලුවොත් අපිට ගිහලා මැෂින් එකකින් ටිකට් එක ගන්න පුළුවන් තප්පර දෙක තුනකදී මේ ක්‍රමය අපි එන අවුරුද්දේ ඉඳන් ලංකාවේ සෑම දුම්රිය ස්ථානයකම සවිකිරීම සඳහා අවශ්‍ය අධ්‍යයනය කරලා ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි ආධාර අරගෙන ඒ ක්‍රමයක් අපි දායාද කරන්නට අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම දුම්රිය පුහුණු පාසල වැඩි දියුණු කිරීම මේ වගේ වැඩ කටයුතු රාශියක් අපි දුම්රිය දෙපාර්තමේන්තුව තුල කිරීම සඳහා අවශ්‍ය පසුබිම දැන් හදාගෙන තියෙනවා ඒ සඳහා අවශ්‍ය මුදල් අපි ලබාගෙන තියෙනවා ඒ වගේම මේ දුම්රිය පිළිබඳව ප්‍රශ්න කීපයක් ඇහුවා ප්‍රියාලද සිල්වා වාර්තාව ඒක අසම්පූර්ණ වාර්තාවක් එම විශේෂඥයන් සොයා බැලීමට TOR එක දුන්න කරුණු අටෙන් නිර්දේශ ලබා දී ඇත්තේ කරුණු දෙකකට පමණයි නමුත් මේ විශේෂඥයන් මේ වාර්තාවට මුදල් ලබාගෙන තිනවා මේ වාර්තාව දැනට අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යවා විභාගයෙන් පවතිනවා මේ වාර්තා අල්ලස් කොමිෂන්ට යවන අවස්ථාවේදී මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමින් පැවතුණා ව්‍යාපෘතියේ ඩිෆෙක්ට් ලයබිලිටි පීරියඩ් එකදී දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දුන් සියලුම අඩුපාඩුකම් මේ වන විට ඉරිකොන් ආයතන විසින් අවසන් කළා තියෙනවා තලයි මාර්ගයේ පාලන් කීපයක වැඩ දැන් අවසන් වෙලා තියෙනවා ඒ වගේම අපි ළඟ රිටෙන්ෂන් මේ සඳහා අපි මුදල් රඳවාගෙන තියෙනවා ඒ නිසා මෙහි අඩුපාඩු හරියට සම්පූර්ණ කරේ නැත්නම් ඒ රඳවාගත් මුදල් තුලින් ඒ අවශ්‍ය මුදල් අපි අඩු කරගන්නා බව ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම වෙස්ක්‍රෝයි සංචාරක දුම්රිය පිළිබඳව කරුණු ගොඩක් ඇහුවා. ඒ පිළිබඳව මම උත්තර දුන්නා. නමුත් ඒ පිළිබඳව කියන්න ඕනි මේ වෙස්ක්‍රෝයි සංචාරක දුම්රිය දෙපාර්තමේන්තුව තුවේ ධාවනයෙන් ඉවත් කරලා තිබුණු වාෂ්ප දුම්රිය එන්ජින් කීපයක් නැවත ධාවන තත්ත්වයට පත් කිරීමට සහ පැරණි මැදිරි අරගෙන ඒවා සකස් කළා තමයි ඒ සමාගම මේක දුවන්න පටන් ගත්තේ. ඒ නිසා 2016 දී මේ මුලදී ගහපු එග්‍රීමන්ට් එකේ යම් යම් අඩුපාඩුකම් තිබුණා. නමුත් 2016 දී මම කැබිනට් සංදේශයක් මේ සියල්ල කියලා ඉදිරිපත් කරාම මුදල් අමාත්‍යතුමා මෙන්න මෙහෙමයි කිව්වේ. දෙපාර්තමේන්තුව ජේස් ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ්ින් ධාවනයෙන් ඉවත් කර තිබූ වාෂ්ප දුම්රිය එන්ජින් කීපයක් නැවත ධාවන තත්ත්වයට පත් කිරීමට සහ පැරණි දුම්රිය මැදිරි කීපයක් අලුත් වැඩියා කිරීමට දරන ලද මූලික ආයෝජනය සහ වෙස්රෝයි විශේෂ දුම්රිය සේවාව බාධාවක් නොමැතිව අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සලකා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව JF Tours සහ Travel Private Limited සමඟ PVC ගිවිසුම වසර 5කින් දීර්ඝ කිරීමට එකඟ වෙමි. ඉතින් ඒ නිසා මේ කරුණු සලකා බලලා මුදල් අමාත්‍යාංශයේ ඒ අනුමැතිය ඇතුව තමයි ඒ ගිවිසුම කැබිනට් සංදේශයක් මගින් දීර්ඝ කරේ. හැබැයි ඒ අවස්ථාව වෙනකොට අපිට ලැබිය යුතු මුදල් පිළිබඳව යම් ගැටුමක් තිබුණා. දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලියන 10ක් කියනකොට ඒ සමාගම කිව්වේ නෑ මිලියන 5.7යි. මේ ඩිස්පියුට් එක මේ තිබුණු තත්ත්වයේ පිළිබඳව නීතිපතිවරයාට ලියලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වහාම මේ පිළිබඳව අපිට අවශ්‍ය උපදෙස් දෙන්න මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට. ඉතින් ඒ නිසා ඒ මුදල් අපි අය කර ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරනවා. අනිත් පෞද්ගලික අංශයට දුන්න ඒ දුම්රිය සියල්ලේම ඒ මුදල් එකතු කරගෙන තියෙනවා. තව 1,00,000 ක් එකතු කරගන්න තියෙනවා. නමුත් ඊට පස්සේ මම සම්පූර්ණයෙන්ම පාරදෘශ්‍ය භාවයකින් යුතුව මේ පිළිබඳව ටෙන්ඩර් කැඳවලා දැන් ඒවා ඒ අනුව ලබා දීමට කටයුතු කළා තියෙන බව ප්‍රකාශ කරන්න කැමැති. ඉතින් ඒ වගේම මම විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න කැමති බෙලියත්ත මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේ සිග්නල් පිළිබඳව. ඒ පිළිබඳව අපිනල දහරි මහත්තයෙක් ඇවිල්ලා කිව්වලු මිලියන 200කින් කරන්න පුළුවන් කියලා. මම දැන් මගේ දහරි මහතුරුගෙන් ඇහුවා. ඒ නිල දහරි මහත්මයාම TC එකේ ඉඳලා අහුංගල්ල දුම්රිය ස්ථානයේ සඳහා පමණක් බෙල්ලන් ලයිට් හයි කරන ඒ ව්‍යාපෘතියට මිලියන 250 ගානකට අනුමත කළා තියෙනවා. ඉතින් මේකෙන් පේනවනේ සභාපතිතුමනි මේ මොන බොරුවක්ද මේ කරන්නේ කියලා. එහෙම මිලියන 200කින් පුළුවන් නම් මාතර බිලියත්ත මුළු මාර්ගයේම සිග්නල් හයි කරන්න ඉතින් එහෙමනම් අපිට එක දවසකින් මේක කරලා ඉවර කරන්න පුළුවන්. ඒ නිසා මේවා නිලධාරීන් නොමග නිලධාරීන් මේ සභාවල් නොමග යවන කාරණා බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා අපි ඒ මාර්ගයේ තියෙන අවශ්‍යතාවය ගැන කල්පනා කරලා බලලා අපි මේ වැඩ කටයුතු ඉෂ්ට කරලා තියෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඊළඟට ලංකා ගමනාගමන මණ්ඩලය ගත්තොත් එහෙම ලංකා ගමනාගමන මණ්ඩලය දැන් ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මම ඒ පිළිබඳව දීර්ඝ විස්තර කරන්න යන්නේ නැහැ. ලංකා ගමනාගමන මණ්ඩලයට සඳහාම විශේෂයෙන්ම භාණ්ඩාගාරයට හිටපු මුදල් ඇමති රවි කරුණානායක මැතිතුමාට ඒ වගේම භාණ්ඩාගාර ලේකම් තුමාට මගේ අගමැතිතුමාට සහ ජනාධිපතිතුමාට මගේ ස්තුතිය පළ කරන්න කැමති. බිලියන් 12කට වැඩි මුදල් ප්‍රමාණයක් අපිට EPF ETF ගෙවන්න ඒ වගේම අපේ පාරිතෝෂික දීමනා ගෙවන්න සහ ණයතුරුස් ගෙවන්න අපිට ලබා දුන්නා. ඒ තුලින් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒ තියෙන බර අඩු කරලා දැන් ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා තියෙනවා. මම ඉන්දියානු ණය සහනදාර වලින් විශේෂයෙන්ම එන්ජින් කිට් 489ක් අරගෙන අපි අලුත් දීලා තියෙනවා. ඒ 489 ගලවකින් ගලවපු එන්ජින් කිට් තවත් 489ක් පුනරුත්ථාපනය කළා. බස් 1000කට අධික සංඛ්‍යාවක් අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම තවත් විශාල මුදලක් අපිට ලබා දීලා තියෙනවා. ගිය අවුරුද්දේ ඒ තුලින් තවත් බස් ගණනාවක් අපි අලුත් වැඩියා කරලා තියෙනවා. ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ටිකට් මැෂින්ස් 5050ක් පමණ අපි අරන් දීලා තියෙනවා. ඒ වගේම කොන්ත්‍රාත් පදනම් මත එදිරි කොන්දස්තුරු මහතුරුන් පමණක් බඳවාගෙන සේවාවන් වැඩි දියුණු කරලා තියෙනවා. ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ වැඩසටහන සඳහා අපිට භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 8575ක් දීලා 3600කට අධික ප්‍රමාණයක් වන අතිරික්ත සේවකයන්ට ඔවුන්ට තෘප්තියක් ලැබෙන ආකාරයෙන් වන්දි ලබා දීලා අපි ඔවුන් ඉවත් කරලා තියෙනවා. සේවක වැටුප් ගෙවීම අපි නියම වේලාවට අපි කරලා තියෙනවා. දැන් එහෙම මේ ප්‍රමාද වීමක් නැහැ. තොරතුරු තාක්ෂණය පිළිබඳව 3500කට ලංකා ගමනාගමන මණ්ඩලයේ අපි දැන් පුහුණුව දීගෙන යනවා. ඒ නිසා ලංකා ගමනාගමන මණ්ඩලය අපිට ආදර්ශමත් ඒ වගේම වෘත්තීය සමිති ගත්තත් ඉතාම ආදර්ශමත් වෘත්තීය සමිති ගණනාවක් තියෙන්නේ. ඔවුන් අපිව කිසිතාක අපිව හිරිහැරයට කරදරයට පත් කළ නැහැ. දුම්රිය වෘත්තීය සමිති වගේ ඒකත් විශේෂයෙන්ම කියන්නට ඕන. ඒ නිසා අපිට බණ්ඩාරනායක අගමැතිතුමා විසින් ආරම්භ කරන ලද මේ ජනසතු කිරීමේ ව්‍යාපාර තුලින් දැනට සමස්ත ප්‍රවාහන බස් ප්‍රවාහන සේවාවෙන් 140ක පමණ කොටසක් තියෙන ලංකා ගමනාගමන මණ්ඩලය මේ ආකාරයට අපිට ඉදිරියට ගෙන යාමට පුළුවන් වීම ගැන අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම මේ පිළිබඳව එසේම ඊළඟට අපිට ඉතාම වැදගත් ආයතනයක් තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ මෝටර් ට්‍රැෆික් කමිෂනගේ ඔෆිස් එක, ඒ කියන්නේ අපේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශාල සේවාවක් මේ රටේ ගමනාගමන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කරගෙන යනවා. අපි දැන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ මෝටරින් ව්‍යාපෘතිය තුළින් ඉදිරියේදී වඩාත් ඉක්මනින් සහ දූෂණය සහ නාස්තිය අවම කරමින් කටයුතු කිරීම සඳහා වැඩ කටයුතු රාශියක් අපි යොදාගෙන සාදාගෙන තියෙනවා. අද විශාල මෝටර් රථ ප්‍රමාණයක් මං හිතන්නේ මිලියන 7ක් පමණ ඔන්න මෝටර් රථ ප්‍රමාණයකට අදාළ ලිපිගොනු අපි ළඟ තියෙනවා. මේවා කන්ටේනර්වල තිබුණේ. නමුත් දැන් අපි ඒ සඳහා ගොඩනැගිල්ලක් හදලා රාක්කවල ඒවා තැම්පත් කරලා ඒවා කොම්පියුටරයිස් කරලා ඉතාම ක්‍රමවත් ආකාරයකට ඒවා සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඒ නිසා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඒ ඉදිරි වැඩ කටයුතු තව තවත් වැඩි දියුණු කරමින් අපි ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ලංකා ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගැන කිව්වා. අපි මේ ව්‍යාපාර රජයේ බාරගත්තයින් පස්සේ අපි කිසිම අක්‍රමිකතාවයක් කළ නැහැ. මේ කොමිෂන් සභාවේ වැඩ කටයුතු පිළිබඳව මම නිතරම සොයා බලනවා. අපිට එහෙම පැමිණිල්ලක් ඇවිල්ලත් නැහැ. අපිට පුළුවන් තරම් උසාවි වලට ගෙනිනව නඩු දානවා. ඒ නඩු වලින් අපි ජයග්‍රහණය කරනවා. අපි નિયમિત ආකාරයට ඒ වැඩ කටයුතු ඉෂ්ට කරන නිසා ගරු සභාපතිතුමනි. ඒ නිසා විශේෂයෙන්ම මේ ගමනාගමන කොමිෂන් සභාවට එක දෙයක් විතරක් මෙතෙක් කරන්න බැරි වුණා. ඒ තමයි මම උන්ට නියෝග කරා අපිට පෙර ගෙවුම්පත් කාඩ් පතක් අපිට හදලා දෙන්න කියලා. බස්වලට සහ කෝච්චිවල යන්නේ නැත්නම් බස්වලට පෞද්ගලික බස් සහ ලංගම බස් සඳහා පාවිච්චි කරන්න පෙර ගෙවුම්පත් කාඩ් පතක්. නමුත් මේකට ඉක්තා ආයතනයත් එකතු කරගන්න නැතුව අපිට බැරි වුණා. ලංකාවේ තවම නැෂනල් පේමන්ට් ප්ලට්ෆෝම් එකක් නැහැ. ඒ නිසා අපිට මේ කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ වැරද්දක් නෙවෙයි. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයත් ඒ වගේම ඊට අදාළ ආයතනත් ඒක ඉක්මන් කරලා ඒ නැෂනල් ප්ලට්ෆෝම් එක හදලා දුන්නා නම් ඉතා ඉක්මනින් ඉක්තා ආයතනය ඔබ දන්නවා බොහෝ ප්‍රශ්න හා අර්බුදවලට ගොදුරුණු ආයතනයක් පහුගිය දවස්වල. ඉතින් ඒ නිසා ඒ තුලින් අපිට ඒ අර්බුද නැති කරගෙන අපිට නිසියාකාරයෙන් සහයෝගයක් ලබා දුන්නොත් අපිට එයත් ඉෂ්ට කළා දීමට අපිට පුළුවන් වෙනවා. ඊළඟට මාගේ අමාත්‍යාංශ යටතේ විශේෂයෙන්ම ප්‍රවාහන වෛද්‍ය සභාව ගත්තොත් විශාල සේවාවක් කරනවා. අපිට දොස්තරවරුන් හොයාගන්න අමාරුයි. මොකද ප්‍රවාහන වෛද්‍ය සභාව සඳහා දොස්තරවරුන් එන්නේ නැහැ. බොහෝ විට විශ්‍රාම ගියකේ සයිවේ තමයි අපි ලබා ගන්නේ. එවැනි තත්ත්වයක් තිබියදී විශාල සේවාවක් කරලා තියෙනවා. විශාල වශයෙන් අපි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී විශාල දායකත්වයක් මේ ප්‍රවාහන වෛද්‍ය සභාවෙන් අපි ඉටු කළා තිබෙන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය අපි ගිය වර්ෂයේදීත් අන්තර්ජාතික විශාල සම්මේලනයක් පැවැත්වුවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය ලෝකයේ කිසිම සිවිල් ගුවන් සේවා අධිකාරියකට නොදැවෙන වෙන පරිදි අති දැවැන්ත තාක්ෂණික වූ සේවාවක් ගුවන් සේවා ක්ෂේත්‍රයේදී ලබා දෙනවා. මම ඉතාම ආඩම්බර වෙනවා අපේ නිමලසිරි මැතිතුමා ඇතුළු සිවිල් ගුවන් සේවා සමාගමේ ඉන්න ඒ වෘත්තියවේදීන් පිළිබඳව ඔවුන් ඉතාම ලෝකේ මම මෙවැනි සම්මන්ත්‍රණ දෙක තුනකට ගියාම මට ඉතාම පැහැදිලිව පෙනුණා ඔවුන් කෙරෙහි විශාල ගෞරවයක්, අපේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ පිළිබඳව විශාල ගෞරවයක් තියෙනවා. ඒ වගේම අපේ මඩකලපුවේ මන්ත්‍රීතුමා ඇහුවා මේ මඩකලපු ගුවන් තොටුපළ පිළිබඳව. අපි එන සතියේ වෙනකොට මඩකලපු ගුවන් තොටුපළ සම්පූර්ණ සිවිල් ගුවන් සේවා තොටුපළක් බවට පත් කරලා එහෙට ගුවන් ගමන් ගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තියක් අපි සකස් කරා. ඒ ප්‍රතිපත්තියේ අවසාන සාකච්ඡා ටික දැන්ට කරගෙන යනවා. මම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටම ඒ පිටපතක් එව්වා තම තමන්ගේ ඒ පිළිබඳව අදහස් එවන්න කියලා. ඒවත් ඇතුල් කරලා ලංකාවට ගැලපෙන ඉතා හොඳ සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තියක් ලබා දීම සඳහා. ඒ වගේම විශේෂයෙන්ම ගුවන් තොටුපළ පිළිබඳව අපි වැඩ කටයුතු කිරීමේදී ගුවන් තොටුපළට අදාළ සමාගම දැවැන්ත සේවාවක් අපි ඉෂ්ට කරලා තියෙනවා. ඉතාම පාරදෘශ්‍ය භාවයකින් ගුවන් තොටුපළේ කටයුතු කරපු නිසා අපේ ආදායම වැඩි වෙලා තියෙනවා. ඉස්සර ඩියුටි ෆ්‍රී ෂොප්ස් වලින් අපිට ලැබුණේ 124ක ආදායමක් පමණයි සමස්ත ආදායම් ප්‍රමාණය. දැන් අපිට 140 ඉඳන් 43 දක්වා පාරදෘශ්‍ය භාවයෙන් අපි ටෙන්ඩර් කැඳවපු නිසා අපිට විශාල ආදායමක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ පමණක් නෙවෙයි අවුරුදු 20ක් තිස්සේ කිසිම ආකාරයකින් අලුත් නොකරපු ගුවන් ධාවන පථය අපි අලුත් කරලා මාස 3ක් ගුවන් තොටුපළ පැය 8ක් වහලා තියලා දැවැන්ත සේවාවක් අපි ඉෂ්ට කළා. තව අවුරුදු 20ක් යනකම් අපිට ඉතා හොඳ ගුවන් පතයක් අපි සකස් කරලා තිනවා. ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා මිලියන 900කින් ගොඩනැගිල්ලක් දැන් අපි හදාගෙන යනවා. එය අපිට ජනවාරි මාසයට පෙර තට්ටු 8 ගොඩනැගිල්ලක් කටුනායක එයට අපිට යන්නට පුළුවන් වෙයි. ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දැනට අපිට තියෙන්නේ මගීන් මිලියන 6ක් සඳහා තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මිලියන 9ක් 10ක් පමණ පැමිණෙනවා. ඉදිරියේදී තවත් වැඩි වෙනවා. එහෙමනම් මෙහි සංවර්ධනය සඳහා අපි විශේෂයෙන්ම ජයිකා ආයතනයත් සමඟ සාකච්ඡා කරලා අපිට විශාල ණය මුදලක් ලබා දීලා තියෙනවා. නමුත් අපේ අවාසනාව ජපාන් විශේෂඥයන් විසින්ම හැදුවා පිරිවිතක් මෙහි සෙකන්ඩ් ටර්මිනල් එක සඳහා. ජපාන් සමාගම් අතර තරඟ කරලා ඒගොල්ලෝ ටෙන්ඩර් දැම්මා. ටෙන්ඩර් දානකොට ඒ පිරිවිත 90 හදපු ඉංජිනියර්ස් එස්ටිමේට් එකට වැඩිය 145ක් වැඩි ජපාන් සමාගම් දාපු ටෙන්ඩර් එක. ඉතින් අපිට ඒකට දෙන්න විදිහක් නැහැ. දැන් අපි ඒක ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. ඒ නිසා ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රමාදය අපි නිසා නෙවෙයි, ඒ ජපන් කොන්ත්‍රාත්කරුවන්ගේ ඒ ක්‍රියාදාමය නිසා තමයි ඒක ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒ නිසා අපි తాවකාලික ගුවන් පර්යන්තයක් සෑදීම සඳහා අපි දැන් කටයුතු කරගෙන යනවා. මෙය සාක්ෂාත් වෙලා මේ ප්‍රශ්නේ විසඳලා ඉවර වෙනකම් ඊට අමතරව මේ අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෝකයේ නව තාක්ෂණයෙන් පිරිපුන් ගුවන් තොටුපළක් බවට පත් කිරීම සඳහා අපි improvement made to the communication, navigation and surveillance facilities in ASL, supply, installation and commissioning of aeronautical high frequency transmissions and antennas, implementation of ADS-B in Sri Lanka. ඉතින් ඒ නිසා අපි ස්වයංක්‍රීය එවැනි පද්ධතියෙන් අපි හයි කරලා දීලා තියෙනවා. විශාල වියදමකින් යුතුව දැන් අපි විශේෂයෙන්ම අලුත් රාඩා යන්ත්‍ර ගණනාවක් අරගෙන අපේ එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස් ලව පුහුණු කිරීම සඳහා අවශ්‍ය ඒ වැඩකටයුතු කිරීම සඳහා දැන් අපි අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. ඒ නිසා එම සමාගමත් ඉතාම ලාභ උපදෝමින් ඒ වගේම අපිට තියෙන සීමිත ඉඩකඩ තුල අපිට ලබා දෙන්න පුළුවන් වැඩිම සේවාව අපි ලබා දෙමින් කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මාර්ග ආරක්ෂාව සඳහා වූ ජාතික සභාව සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම හිට් ඇන් රන් කවුරු හරි සමහර ඔබතුමා දන්නවා බොහෝ විට පාරේ යනකොට මෝටර්සයිකලයකින් හරි බස් එකකින් හරි ට්‍රක් රථයකින් හරි හැප්පිලා ඒ හඳුනා ගන්න බැරුව යන මිය යන අය ඉන්නවා. ඒ අය වෙනුවෙන් අපි වන්දි මුදල් ලබා දීම විශාල වන්දි මුදල් ප්‍රමාණයක් පහුගිය කාලේදී ලබා දීලා තියෙන පමණක් නෙවෙයි, මාර්ග ආරක්ෂාව පිළිබඳව විශාල වැඩකටයුතු රාශියක් අපි විසින් දැනට ඉටු කරලා දීලා තියෙනවා, දැනුවත් කිරීම කරනවා. ඒ නිසා ඒ අංශයේ විශේෂයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය අපි කොමිෂන් සභාවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැන් හදාගෙන යනවා. විශේෂයෙන්ම ත්‍රිවිල් රථ පිළිබඳව නියාමන අධිකාරිය පිහිටවීමට තීරණය කරලා ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කරලා කරගෙන යනවා. ත්‍රිවිල් නියාමනය කිරීම සඳහා දැනටමත් ගැසට් පත්‍රයක් හදලා අපි ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම සෑම ත්‍රිවිල් එකකටම තිබිය යුතු ප්‍රමිතිය, ඒ වගේම ටැක්සි මීටර එකක් තියෙන්න ඕනි. මීටර එකේ ගත යුතු ගාන පිළිබඳව අපි නියාමනයක් කරන්නේ නැහැ. නමුත් හැම කෙනෙක්ම ඉල්ලුවොත් ඒකට රිසිට් පතක් දෙන්න ඕනි. මීටරේ තමන් අය කරන ගාන පෙන්වන්නට ඕන. මේන් අපි ආරම්භ කරලා ස්වයං පාලනයක් මේ මුදල් අය කර ගැනීම පිළිබඳව ඇති කරලා ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ ඒ වැඩපිළිවෙලත් අපි ක්‍රියාත්මක කිරීමට වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මෝටර රථ ආඥා පනත සංශෝධනය කරලා විශේෂයෙන්ම දැන් අපේ ප්‍රියදර්ශන සිල්වා මන්ත්‍රීතුමා කිව්වා මේ දුම්රිය හරස් මාර්ගවල තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි කොච්චර බෙල්ලන් ලයිට් තිබුණත් දුම්රිය ගේට්ටු සයි කළා තිබ්බත් ඕවා ආශ්‍රයෙන් රිංගලා යනවා, බීමත් වෙලා හරි නොසැලකිල්ලෙන් හරි. ඉතින් ඒ නිසා අපි ඒ සඳහා ගෙවිය යුතු දඩ මුදල් වැඩි කිරීමට, ඒ වගේම රියදුරු බලපත්‍රයේ නැතුව රක්ෂණ ආවරණයේ නොමැතිව මේ වගේ තෝරාගත් විශේෂ වරදවල් සඳහා දඩ මුදල් වැඩි කිරීමේ ඒ නීති පද්ධතිය දැන් සකස් කළ ඉවරයි. ඒක දැනට නීති සම්පාදක කාර්යාලයේ තියෙනවා. ඒ ටික ආපු හැටීම අපිට ජනවාරි පෙබරවාරි මාසය වෙනකොට ඒ අවශ්‍ය සංශෝධන ටිකත් අපිට සකස් කළා දෙන්න පුළුවන්. එතකොට අපේ නීති පද්ධතියේ නීති රාමුව නිසි ලෙස සකස් කර ගැනීම සඳහා අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ලක්දිව ඉංජිනේරිං ආයතනය දැන් ලාභ ලබන ආයතනයක් බවට අපි පත් කරගෙන තිබෙනවා. ඒක අපේ සතුටට කාරණයක්. බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන අවස්ථාවකදී මෙවැනි ලාභ ලබන ආයතනයක් අපිට පාඩු ලැබූ ආයතනයක් ලාභ ලබන ආයතනයක් බවට පත් කර ගැනීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටුයි. ලක්දිව ඉංජිනේරු සමාගම තමයි ඒ ආකාරයෙන් දැනට ලාභ ලබන ආයතනයක් බවට පත් වුණේ. ඒ පිළිබඳව මම හි සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය හුදකරන්නට කැමති රජයට බරක් නොවන ආකාරයට ඉදිරි කාලයේදී මේ වැඩ කටයුතු කිරීම සඳහා අපිට අවකාශයක් සලසා දීම පිළිබඳව. ඉතින් ඒ නිසා මේ කියන ඉදිරි වැඩ කටයුතු තුළින් අපිට ප්‍රවාහන අමාත්‍යාංශයට පමණක් මේ වැඩ කටයුතු ඉෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මෙගා පොලිස් අමාත්‍යාංශය අපේ චම්පික රණවක ඇමතුමා ඉතාම ඕනෑකමකින් අප සමග අත්වැල් බැඳ ගනිමින් මේ තියෙන ප්‍රශ්න පිළිබඳව තාවකාලික විසඳුම් නොව පවත්වාගෙන යා හැකි දීර්ඝකාලීන විසඳුම් ලබා ගැනීම සඳහා විශාල වැඩ කටයුතු රාශියක් අපිත් සමග කරනවා. ඒ නිසා එතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමේ ප්‍රශ්නයේදී එතුමා ඉතාම උනන්දුවකින් එතුමා සාදර නිවාස අපිට මිලදී ගැනීම සඳහා අවස්ථාව සලසලා දීලා මේ වැඩ කටයුතු වලට අපිට සහයෝගය ලබා දෙනවා. ඊළඟට අපේ දුම්රිය ඉඩම් වල තියෙන ප්‍රශ්නය කාලාන්තරයක් තිස්සේ අපේ දුම්රිය ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන හිටියා. දුම්රිය නිලධාරීත් බලධාරිනුත් ඒවා ඒ පිළිබඳව පියවර ගත්තේ නැහැ. දැන් ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි ආසියානු සංවර්ධන බැංකුවේ ඒ යෝජනා ක්‍රමයේ යටතේත් මා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් යටතේත් සමස්ත දුම්රිය ඉඩම් ප්‍රමාණය මැනලා සිතියම් ගත කළා. දුම්රියට අවශ්‍ය සංවර්ධනය සඳහා අවශ්‍ය ඉඩම් ටික තියාගෙන ඉතුරු ඒවා පාරදෘශ්‍ය භාවයකින් යුතු වූ ක්‍රමයක් තුළින් බදු ලබා දීම සඳහා ක්‍රමවේදයක් දැන් අපි සකස් කරගෙන යන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් ඒ නිසා එවැනි වැඩපිළිවෙලකුත් අපි යොදලා මේ ප්‍රශ්න සඳහා හොඳ විසඳුම් මාලාවක් ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී තව කොච්චර වෙලාද?
විනාඩි දෙකක්.
ඔව්. ගරු සභාපතිතුමනි, මේ අවස්ථාවේදී මම මගේ ස්තුතිය පුද කරන්නට කැමති අතිගරු ජනාධිපතිතුමාට. එතුමා තමයි අපිට ලංකා ගමනාගමන මණ්ඩලයට මණ්ඩලය පාවිච්චි කරපු ඉඩම් වල අයිතිය අපිට ලබා තිබුණේ. එතුමා එක පැහැන් පහරකින් ඒ ටික අපිට ලබා දීලා ඒ වගේම අපේ අගමැතිතුමාත් එකතු වෙලා අපිට පුළුවන් වුණා ඒවා භාණ්ඩාගාරයේ සතු සමාගමකට පවරලා අපිට අවශ්‍ය මිලියන 12,000ක් පවා ලබා ගන්න. මේ සඳහා අපේ භාණ්ඩාගාර ලේකම් සමරතුංග මහතා අප වෙත දක්වන ලද අනුග්‍රහය මම කෘතවේදීව මේ අවස්ථාවේදී පළ කරන්නට කැමතියි. ඒ වගේම මගේ අමාත්‍යාංශයේ මේ කාර්යභාරය ගෙන යාම සඳහා එතුමන්ලාගේ මෙන්ම මාගේ නියෝජ්‍ය අමාත්‍ය තුමාගෙනුත් ලැබුණු සහයෝගය මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට කැමතියි. ඒ වගේම මගේ හිටපු ලේකම් නිහාල් සෝමවිර මහතාත්, වර්තමාන ලේකම් විතානගේ මහතාත්, මගේ අමාත්‍යාංශය යටතේ ආයතන භාරව කටයුතු කරන සියලුම සභාපතිතුමන්ලා, අධ්‍යක්ෂක මණ්ඩලය සහ අනිකුත් නිලධාරී සියලු දෙනාමත් පෞගේ වසරේදී මෙම අමාත්‍යාංශයේ වැඩ කටයුතු නිසි ලෙස කරගෙන යාම සඳහා ලබා දුන් සහයෝගය අගය කරමින් එන වර්ෂය තුලදී අපිට බොහෝ අභියෝග රාශියක් තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම දුම්රිය ක්ෂේත්‍රයේ හොස්ස ළඟින් මැස්ස යනකොට කරන දුම්රිය වැඩ වර්ජන. ඉතින් ඒවාත් මැඩපවත්වාගෙන තමයි අපි මේ ප්‍රවාහන සේවය ඉදිරියට යාමට කටයුතු කරන්නේ. මං වෘත්තීය සමිති උනුත් ඉල්ලනවා ඉතාම යථාර්ථවාදී ලෙස මේක මේවා බලලා මේ රජයේ මගින් ගෙන යන මේ වැඩපිළිවෙල කඩා කප්පල් කරොත් වෙන්නේ මේවා අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයට තල්ලු වෙන එක. ඉතින් ඒ නිසා එහෙම කරන්නේ නැතුව දුම්රිය රැකගන්නට නම්, ප්‍රවාහන සේවය රැකගන්නට නම්, ලංගම රැකගන්නට නම් යථාර්ථවාදී ලෙස බලලා ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනසෙයි ඉල්ලා සිටිමින් ප්‍රශ්න තියෙනවා නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා අවතීර්ණවල ලෙසත් ආයාචනය කරමින් අද දින නැවත වතාවක් මෙම මාගේ අමාත්‍යාංශය පිළිබඳ වූ වැය ශීර්ෂයේදී අදහස් ප්‍රකාශ කර පක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමාලා සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි.